පෞර ප්‍රියස් කතානායක තුමා විසින් කරන ලද නිවේදන 2009 පෙබරවාරි මාස 7 දින පාර්ලිමේන්තු සංකීර්ණයේ අංක 6 දරන විදුලි සෝපානය ක්‍රියාවිරතයෙන් පිට නිසා එහි මන්ත්‍රීවරු 12 දෙනෙක් සිරවීම සම්පිලිබඳව පාර්ලිමේන්තු සභාගර්භයේදී ගරු දිනේෂ් ගුණවර්ධන සහ ගරු විමල් වීරවංශ යන පාර්ලිමේන්තු මන්ත්‍රීන් විසින් මතු කරන ලද කරුණ පිළිබඳව ප්‍රකාශයක් කරන කැමැත්තෙමි. එම සිද්ධිය සිදු විගස එම විදුලි සෝපානය පිළිබඳ වගකීම් දන් නියෝජිතායතනය වන සීමා සහිත එකන්ස්පෙන්ස් එලිවේටර්ස් පුද්ගලික සමාගම වෙත දක්වන ලද දන්වන ලද අතර ඔවුන් විසින් අදාළ විදුලි සෝපානය පරීක්ෂාවට ලක් කර පාර්ලිමේන්තුව වෙත වාතාවක් ලබා දී ඇත. එම වාතාව අනුව මෙම විදුලි සෝපානය ආසන්න වශයෙන් වසර 36ක් පමණ පැරණි බවත් ඒ අවස්ථාවේදී විදුලි සෝපානයේ බර වැඩිම නිසා ක්‍රියාත්මක විය යුතු මයික්‍රෝ ස්විචය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් නාද වේතු විතුව තිබූ විදුලි සංඥාවද ක්‍රියාත්මක නොව අතර එවැනි අවස්ථාවකදී විදුලි සෝපානයේ ගමන් කිරීමක් සිදු නොවීම හේතුව තිබුණද ඒ ගමන් කිරීම ආරම්භ වී කෙටි දුරක් ගමන් කර ක්‍රියාවිද විරහිත වී ඇත. එකී සමාගමේ පූර්ණ විමර්ශනයකට අනුව පාර්ලිමේන්තු සංකීර්ණයේ සවි කර තිබෙන මෙම විදුලි සෝපාන ආසන්න වශයෙන් වසර 36ක් පමණ පැරණි බැවින් බාධාපකින් තොරව මෙම විදුලි සෝපාන භාවිතා කිරීමේදී අතිශය වැදගත්කම සලකා බලා නූතන තාක්ෂණ සහිත නව විදුලි සෝපාන එම පැරණිවීම වෙනුවට හැකි ඉක්මනින් සවි කළ යුතු බවට නිර්දේශ කර ඇත. ඒ අනුව විදුලි සෝපානවල නිතර ගමන් කරන පාර්ලිමේන්තු මන්ත්‍රීන් හා අනෙකුත් අයගේ ආරක්ෂාව තහවුරු කිරීමට හැකිවන පරිදි නවීන පන්නේ විදුලි සෝපාන එම පැරණිවීම වෙනුවට කඩිනමින් සවි කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස පාර්ලිමේන්තුවේ මහලිකාමාරයල් දනරමත් උපදේශ දී ඇති බව මෙම ගරු සභාවට දන්වනු කැමැත්මි. නිවේදන අංක 2 පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 112 ඒක ගරු කතානායක තමයි මම දැනුවත් කරන්න. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 112 විධිවිධාන ප්‍රකාරව 2019 ජනවාරි මාස 24 වන දින බ්‍රහස්පතින්දා සහ පෙබරවාරි මාස 5 වන දින අඟහරුවාදා පාර්ලිමේන්තුව විසින් සම්මත කරගත් යෝජනා ප්‍රකාර තේරීම් කරල සභාව විසින් අමාත්‍යාංශී උපදේශක කාරක සභා 34ක සේවය සඳහා කරන ලද විවිධ පත්කිරීම් සම්බන්ධයෙන් AA සමාජික මන්ත්‍රීවරයන්ගේ නම් සියල්ල ඇතුළත් නිවේදන 34ක් අද දින කාර්යසටහන දැක්වෙන සංසාර නිර්වාතය මුද්‍රණය කිරීමට හැකිවන පරිදි මෙම සභාවේ අවසරය ඇතිව සභාවත කරන බව දැනුම් දීමට කැමැත්තෙමි. කතානායකරයා විසින් ලිපි ලේඛනාගදී පිළිගැන්වීම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථා ප්‍රකාරව 2017 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාතාවේ 10 කාණ්ඩේ 32 කොටස මම ඉදිරිපත් කරමි. ගරු පාර්ලිමේන්තු සභානායකතුමා
මම වාර්තා මුද්‍රණය කළ යුතුයි මම යෝජනා කළේ.
ලිපි ලේඛනාදී පිළිගැන්වීම ගරු කතානායක අග්‍රමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන උතුරු පළාත් සංවර්ධන වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යම්වණ්ඩ කටයුතු අමාත්‍යතුමා
යෝජ්‍ය කතානායකතුමනි 2015 වර්ෂය සඳහා ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ වාර්ෂික වාර්තා මම ඉදිරිපත් කරමි. එම වාර්තාව කෘෂිකර්මය හා ඉඩම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු මුදල් සහ ජනවාද්‍ය අමාත්‍යතුමා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2016 වර්ෂය සඳහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සහ 2017 අංක 30 දරන විසර්ජන පනතේ 6-1 වගන්ති යටතේ 2018-12 පළවෙනි දින සිට 2018-12-31 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ පරිපූරක සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මගින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම් පිළිබඳ සටහන මම ඉදිරිපත් කරමි. එම වාර්තාව සහ පරිපූරක වෙන්කිරීම් පිළිබඳ සටහන රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ තොම කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු නගර සැලසුම් ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යතුමා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25 ආ වගන්ති යටතේ කාට්සු හයිරි ඇඩ්වාන්ස් මෙඩිකල් ටෙක්නොලොජි ට්‍රේනින් සෙන්ටර් ප්‍රයිවට් ලිමිටඩ් KIU ආයතනය සහ SLT කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය උපාධි ප්‍රධානය කිරීමේ ආයතන වශයෙන් පිළිගනිමින් නගර සැලසුම් ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2019 ජනවාරි 9 දිනති අංක 2005-31 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමයන් මම ඉදිරිපත් කරමි. එම නියමයන් අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු කර්මාන්ත හා වාණිජ කටයුතු දිගාලීනව අවතැන්න පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමපකාර සංවර්ධන අමාත්‍යතුමා
නියෝජ්‍ය කතානායකතුමනි 2016 වර්ෂයේ සඳහා සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව හා වාර්ෂික ගිණුම් මම ඉදිරිපත් කරමි. එම වාර්තාව ව්‍යාපාර වාණිජ කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු සංවාදන
2016 වර්ෂයේ සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධනය සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද වාර්තාවේ සඳහන් කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119/4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු සංවාදන උපාමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳාම් මාතිතුමා
නියෝජ්‍ය කතානායකතුමනි 1985 අංක 48 දරන හා 1987 අංක 28 දරන 55 සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන පාලන පනතේ 4-3 වගන්තිය සහ 14 වගන්තිය සමග කියවිය යුතු එකී පනතේ 20 වගන්තිය යටතේ වාහන වායු විමෝචන ප්‍රමිති සහ ආරක්ෂණ මිනුම් ප්‍රමිති සම්බන්ධයෙන් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා විසින් සාධන ලදුව 2019 ජනවාරි 25 දිනෙහි අංක 2745 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග මම ඉදිරිපත් කරමි. එම නියෝග ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
බොහොම ස්තුතියි. මහජන පෙස්සම් පිළිගැන්වීම ගරු ජෝන් අමරතුංග මැතිතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, වත්තල හුණු පිටිය සිටිපුර අංක 126/44 දරන ස්ථානයේ පදිංචි එම්.එච්.එන්. බණ්ඩාර මහතාගෙන් ලැබුණු පෙස්සම පිළිගන්වමි.
ගරු දිලීප් පෙදාරච්චි මැතිතුමා පෙත්සම් 3යි. ගරු අජිත් මාන්නාපිරම මැතිතුමා පෙත්සම් 2යි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, කැලණිය දලුගම පොල්ගහවත්ත අංක 422 ඇලීරක් 1 දරන ඒ දරන ස්ථානයේ පදිංචි DR.D. ගුණවර්ධන මහතාගෙන් ලැබුණු පෙත්සමද, ගම්පහ වෘතුට අංක 74 දරන ස්ථානයේ පදිංචි උපුල් ශාන්ත කුමාර මහතාගෙන් ලැබුණු පෙත්සමද පිළිගන්වමි.
ගරු සුනිල් හඳනෙත් මැතිතුමා.
ගරු කතානායකතුමනි, බත්තරමුල්ල කොස්වත්ත එකමුතුමාවත අංක 325 G දරන ස්ථානයේ පදිංචි SP වික්‍රමතුංග මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
ගරු තියෙන්නකෝ විධානගමගේ මැතිතුමා.
ගරු කතානායකතුමනි, කිරාඳුරු කෝට්ටේ උපරියාව රත්කින්ද පාරේ අංක 69A දරන ස්ථානයේ පදිංචි PG රංජිත් බණ්ඩාර මහතාගෙන් ලැබුණ පෙත්සම පිළිගන්නමි.
ගරු ප්‍රසන්න රණවීර මැතිතුමා.
ගරු කතානායකතුමනි, වත්තල හුණුපිටිය බණ්ඩාරනායක මාවත අංක 223E දරන ස්ථානයේ පිරි සවි සප්ලයි ආයතනයේ ස්වනිගසිංහ මහත්මිය ඉදිරිපත් කරපු පෙත්සම පිළිගන්නමි.
ගරු එන්දික අනුරුද්ධ හේරත් මැතිතුමා. පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්ය සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න අංක 1 ගරු හේෂා විතානගේ මැතිතුමා, දිවාස ඉදිකිරීම සංස්කෘතික කටයුතු මැතිතුමාගේ දැසීමට
මහානව නියෝජ්‍ය කතානායකතුමනි.
බඳුරු ගුණාධර මැතිතුමා.
ගරු කතානායකතුමා වෙනුවෙන් ඔබතුමා මේ මූලාසනයේ දරන අවස්ථාවේදී අපි මේ ගරු සභාවේ මන්ත්‍රීවරු 225 දෙනාටම අදාළ වෙන කරුණක් පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමැති. අද දින පුවත්පත්වල ප්‍රධාන පුවතක් ලෙස වාර්තා කරලා තියෙනවා කොකේන් භාවිතා කරන මැති ඇමතිවරු 24 දෙනෙකුගේ නම්.
ගරු මන්ත්‍රීතුමා,
රංජන් දුරකථනයෙන්
කියලා ඔබතුමාට ඒ අවස්ථාව මම දෙනවා මේ න්‍යාය පත්‍රයේ ගිහිල්ලා. ඒ වෙලාවට ඔබතුමාට අවස්ථාව දෙනවා. ගරු හේෂා විතානගේ මන්ත්‍රීතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, සති දෙකක් කල්ලිය
මං කිව්වා. ගරු දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා, නිවාසි දෙකේම සහ සංස්කෘතික අමාත්‍යමාගේ ගැනීමට. ගරු චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා, බුදු ශාසන වයඹ සංවර්ධන අමාත්‍යමාගේ නැසීමට.
නියෝජ්‍ය කතානායකතුමනි, බුද්ධ ශාසන ඇමතිතුමා මාසයක් කල්ලිලවා.
ගරු වෛද්‍ය නයින්ද ජයසිරි මැතිතුමා, අධිකරණ බන්ධනාගාර ප්‍රශංසකරණ අමාත්‍යමාගේ නැසීමට.
මහනව ගරු නියෝජ්‍ය කතානායකතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අයන්න එක ඔව් දෙක 2015 ජනවාරි 22 අයන්න තුන විමල් නම්බුවසම් මහතා විශ්‍රාමරත් මහාධිකරණ වෙනිසුරු අශෝක විජේතිරක මහතා විශ්‍රාමරත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පරිස්පති නීතිඥ එස්.කේ. එළියනගේ මහතා විශ්‍රාමරත් අතිරේක ලේකම් පළාත් පාලනා පළාත් සභා අමාත්‍යාංශය අයන්න හතර 2015 ජූනි 9 වෙනි දින අයන්න පහ මේ සම්බන්ධව දැනට විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතින අතර නිර්දේශ හෙළිදරව් කිරීම මගින් ඉදිරියේදී වරදකරුවන් හඳුනා ගැනීම හෝ ඔවුන්ට එරෙහිව නඩු පැවරීම සම්බන්ධයෙන් අගතියක් සිදුවිය හැකි බැවින් නිර්දේශ පිළිබඳව කරුණු ඉදිරිපත් කළ නොහැක. අයන්න 6 මෙම වාර්තාවේ පිටපත් පොලිස්පතිතුමා වෙත ලබා දී ඇති අතර නිර්දේශ ක්‍රියාත්මක කිරීම දැනටමත් ආරම්භ කර ඇත. අයන්න 7 සභාගත කිරීමේ හැකියාවක් නැත. ආයන්න දැනට විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතින අතර වාර්තාව හෙළිදරව් කිරීම මගින් වරදකරුවන් හඳුනා ගැනීම හෝ ඔවුන්ට එරෙහිව නඩු පැවරීම සම්බන්ධයෙන් අගතියක් සිදුවිය හැකි බව බැවිනි.
නියෝජ්‍ය කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය වෙන්නේ මේ සිදුවීම වුණේ 2012 නොවැම්බර් මාසේ වැලිකඩ බන්ධනාගාරයේදී. එතකොට රජයේ ආරක්ෂාව යටතේ හිටපු රැඳවියන් 27ක් හෝ ඊට වැඩි ගණනක් ඝාතනය කරලා තියෙනවා. ඔබතුමියලත් ජනාධිපතිවරණ වේදිකාවෙත් මහමැතිවරණ වේදිකාවෙත් මේක විශේෂයෙන් සඳහන් කළා. දැන් සිද්ධිය වෙලා අවුරුදු 6කට වඩා වැඩි. ඒ වගේම මේ විමර්ශන කමිටුවපත් කරලා වාර්තාව ඉදිරිපත් කරලා අවුරුදු 3කට වඩා වැඩි. ඔබතුමිය තාමත් උත්තර දෙන්නේ මේ නිර්දේශ කිව්වොත් ඒකේ පරීක්ෂණ ක්‍රියාවලියට බාධා වෙනවා කියලා. මම දැනගන්න කැමතියි දැන් මේ සිදුවීම වෙලා අවුරුදු 6ක් ගියාට පස්සේදීවත් මේ සම්බන්ධයෙන් මේ අදාළ චෝදිතයන්ට දඬුවම් කරන්නට වෙන ප්‍රමාදය මොකද්ද? මොකද මේක ගත්තොත් බරපතල තත්වයක්. රජයේ යටතේ ආරක්ෂා යටතේ හිටපු පුද්ගලයන් තමයි ඝාතනය කළා තිබෙන්නේ. ඒ වගේම මේ ඒ ඝාතනයෙන් ලක්වෙච්ච පුද්ගලයන් ඔහුගේ ආණ්ඩුව යටතේ විවිධාකාර අපරාධ වලට සම්බන්ධ වෙච්ච ඒ අපරාධ සඳහා ඒ ආණ්ඩුව හිටපු ප්‍රබලයන්ගේ නම් ගෑවිලා තිබෙනවා. ඒතර ඒ සාක්ෂි තමයි මේ ඝාතනය වෙලා හොදලා දාලා තිබෙන්නේ. දැන් ඔබතුමියලත් අවුරුදු 3කට වැඩි කාලයක් තිස්සේ විමර්ශන වාර්තාවත් එළියට දාන්න නැතුව කරන විකාරය මොකද්ද කියලා මම අහන්නේ.
කරු ඇමතුමනි.
කරු මන්දිතමනි විකාර නම් කරන්නේ නැහැ අපි. එහෙම කරනවා කියලා හිතනවත් දන්නේ නැහැ ඔබතුමාට. විකාර කරනවා කියලා හිතනවද? ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ සිද්ධිය සම්බන්ධයෙන් විශාල ප්‍රමාණයක් බන්ධනාගාරයේ සහ වෙනත් සොයාගත් අවියාද රස පරීක්ෂක තුමාට බාර දීලා තියෙනවා. මොකද වෙඩි තැබීම සම්බන්ධයෙන් පුද්ගලයින්ගේ අනන්‍යතාවය තහවුරු කරගන්න දහස් ගණනක් ඒ උණ්ඩත් සමග. ඉතින් මේක සෑහෙන, මොකද මේ හැම එකක්ම සමහර වෙලාවට උණ්ඩ ගණනාවක් එක තුවක්කුවකින් වැඩි තියලා බලන්න ඕනේ. මේ වගේ තුවක්කු ගණනාවක් බාර දීලා තියෙනවා. ඒතර රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ඒ වැඩ කටයුතු කෙරීගෙන යනවා. මොනම හේතුවකටවත් මේ ප්‍රමාද කරලා නැහැ. ඒ වගේම මේ වෙනකොට මේ සම්බන්ධයෙන් කරුණු උසාවියට ඉදිරිපත් කරලා ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට අරගෙන ඉන්න නිලධාරී කීප දෙනෙකුත් ඉන්නවා. ඉතින් දැනට මේ කටයුතු කෙරීගෙන යනවා. හැබැයි අර නොයෙකුත් විදිහේ සාක්ෂි තහවුරු කරගන්න අවශ්‍ය නිසා යම් කිසි ප්‍රමාදයක් තියෙනවා කියන එක මම පිළිගන්නවා.
ඔබතුමා දෙවෙනි අතුරු ප්‍රශ්නය.
දෙවෙනි අතුරු ප්‍රශ්නය. දැන් මේ වාර්තාව ඔබතුමිය අතේ තියාගෙන හංගගෙන ඉන්න ඕනේ නැහැ. මේ වාර්තාව සමහර පුවත්පත්වල කොටස් වශයෙන් පළ වුණා. ඡායාරූප සහිතව ඒ වාර්තාවේ ඇමුණුම් හැටියට තිබෙනවා. වෙඩි තියලා තියෙන්නේ කොහොමද, කොතනද කියලා සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම දැන් ඒ සිද්ධියට සම්බන්ධ වෙච්ච සමහර අයගේ මේ දෙමෝපියන් එහෙම නැත්නම් බිරින්දෑවරුන්ට තර්ජන තිබෙනවා. උන් සාක්ෂි දීලා තියෙන්නේ. මේක ප්‍රමාද වෙන්න මේ වරදකරුවන් නීතිය රැහෙන රිංගල යන එකයි සිද්ධ වෙන්නේ කියලා මම කියන්නේ. ඒ වගේම තමයි දැන් මේවට දඬුවම් නොකිරීම නිසා
පහුගිය දවසක මේ අර නොවැම්බර් මාසේ අඟුණුකොළ පැලැස්සෙත් මෙවැනි ආකාරයේ සිදුවීමක් රැඳවියට පහර දුන්නා. එතකොට ඒකත් මේ දැන් ඔබතුමිය හොයන්නේ මුලින්ම හොයන්නේ මේ රැඳවියට පහර දීපුවා කියන්නේ නෙමෙයි වීඩියෝ එක ලීක් උනේ කොහොමද කියලා. සා දැන් මේ රජය යටතේ ඉන්න රජය ආරක්ෂාව යටතේ ඉන්න රැඳවියන් ටික ආරක්ෂා කරගන්න බැරි නම් ඔවුන් ඝාතනය වෙනවා නම් ඔවුන්ට මේ තිරස්චීන ලෙස පහර දෙනවා නම් මේක මොන වගේ රටක් බවට පත් වෙනවද? ඒ නිසායි කියන්නේ මේ ප්‍රමාද කරන්නේ නැතුව මේ මේවා ප්‍රමුඛතාවය දෙන්න ඕන දේවල්. ප්‍රමුඛතාවය දීලා අදාළ වැරදි කරන දනුවම් කරන්න ඕන. ඒ නිසා මේවට අවුරුදු 3 4 5 කල් ගත්තට පස්සේ ඕනි බේම නිදහස් වෙනවා.
ගරු ඇමතුමේ.
ඒක තියනවා.
දෙනවා දෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ අපේ ගරු මන්ත්‍රීතුමා ඉදිරිපත් කරන කාරණා දෙක වෙනස් කාරණා දෙකක්. වැඩික 2012 නොවැම්බර් 9 වෙනිදා වැඩිකඩ සිද්ධිය සම්පූර්ණයෙන්ම වැඩිකඩ බන්ධනාගාර නිලධාරීන් සහ ඊට එයින් පිටස්තර පුද්ගලයන්ගේ පාලනයට යටත් වෙලා තුවක්කු පාලනය කරලා වෙච්ච මිනිමැරුම් සහ සිද්ධියක්. හැබැයි අඟුණුකොළ පැලැස්සේක මේකට කොහෙත්ම සම්බන්ධ කරන්නට බෑ. අඟුණුකොළ පැලැස්සේ සම්පූර්ණයෙන්ම බන්ධනාගාර පනත යටතේ බන්ධනාගාර නිලධාරීන්ට ඇතුලේ සිදුවෙන ඕනෑම සිදුවීමක් පාලනය කිරීමේ බලය තියෙනවා. කොහෙවත් එතන තුවක්කු පාලනය කිරීමක් සෝ ඒ නිසා මරණයක් හෝ වෙන කිසිම තුවාල වීමක් සිද්ධ වෙලා නැහැ. මම පිළිගන්නවා නොවැම්බර් 16 වෙනිදා ආණ්ඩුවක් පැවතිච්ච නැති කාලේ නොවැම්බර් 16 වෙනිදා කෝකන්දර ඝාතනයේ එක පුද්ගලයෙක් මේ මරණ දඬුවම් නියම වෙලා තියෙන එක පුද්ගලයෙක් රැඳවියෙක් විසින් ඝාතනය කරලා තියෙනවා ඇතුළේදී. එතකොට මේ නොවැම්බර් 22 මේ සිද්ධිය වෙනකොට ඒකටත් හේතුව තමයි රැඳවියෙක් අමානුෂික විදියට තවත් රැඳවියෙකුට පහර දීම පාලනය කරන්න ගිය එක. ඒ පාලනය කරන්න ඇතුළට ගිය නිලධාරීන්ට නොයෙකුත් විදිහේ නැවත පහර දෙන්න පටන් ගත්ත හින්දා තමයි ඒ සිද්ධිය සිද්ධ වෙන්නේ. බන්ධනාගාර නිලධාරීන් හැටියට පනතෙන් ඒ අයට මේක පාලනය කිරීමේ බලයක් දීලා තියෙනවා නම් ඒතර කොහෙවත් අමානුෂික සිදුවීමක් සිද්ධ වෙලා නැහැ. හැබැයි අනිවාර්යයෙන්ම ඒ සම්බන්ධයෙන් විනය කටයුතු අපිට සිද්ධ කරන්න වෙනවා. මේ මේ ආයතනයක් ඇතුලේ තියෙන තොරතුරු කොහොමද එළියට ගියේ කියන එක. ඒක මම අනිවාර්යයෙන්ම කරනවා. මෙතුමා මං හිතන්නේ මේ දෙක එකට සමාන කරන්න හදනවා. මේ දෙකේ කිසිම සමානතාවයක් නැහැ. මම බොහොම පැහැදිලිව උත්තරේ කිව්වා. අපිට එදා පත් කරපු කමිටුවේ නිර්දේශ සහ ඒ වාර්තාව පොලිස්පතිවරයාට ලබා දීලා තියෙන අවශ්‍ය කටයුතු කරන්න. මේ පොලිස් දෙපාර්තමේන්තුව තියෙන්නේ මගේ යටතේ නෙමෙයි. ඒ අවශ්‍ය කටයුතු කරුණාන් පස්සේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් අවශ්‍ය නඩු කටයුතු පවරනවා. අපිට හදිස්සි වුණාට අවශ්‍ය නඩුවක් කරනකොට නීතිපති දෙපාර්තමේන්තුව ඒක සෑහීමකටපත් වෙන්න ඕනේ මේ නඩුව ඉදිරියට ගෙනියන්න පුළුවන් කියලා. ඉතින් එහෙම නැතුව මේ කාගේවත් උවමනාවකටවත් කවුරුත් ආරක්ෂා කරන්නවත් මේ 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 රජයේ යටතේ නම් මේ නඩු කටයුතු සිදු කරන්නේ නැහැ.
බොහොම ස්තුතියි. ප්‍රශ්න අංක 5 ඔබතුමයි පොයින්ට් අවෝඩ් එක. මන්ත්‍රීවරයෙක් හැටියට මම ප්‍රශ්නයක් අහුවාට පස්සේ ඒ වார்த்தාව ඉදිරිපත් කරන්න කියලා ඒ වார்த்தාව කොටස් වශයෙන් පත්‍රවල පළවෙලා තියෙනවා. එහෙම වார்த்தාවක් පාර්ලිමේන්තුවට දෙන්න බෑ කියලා කියන්නේ ඔබතුමිය කොහොමද?
ඔබතුමා දන්නවා ඒ සම්බන්ධයෙන් නඩු කටයුතු මම දන්නේ ඒ ඔය වார்த்தාව කවද්ද මේ මේ කොටස් වශයෙන් පළවුණේ කියලා. එහෙම එහෙම වුණා නම් ඒක ඒ කාලේ සිද්ධ වෙච්ච යම්කිසි වැරැද්දක් හැටියට මම හිතනවා. හැබැයි 2015ට පස්සේ තමයිනේ කොමිටිය පත් කරන්නේ. දෙදා කවද්ද ගියේ? නෑ 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 කොහෙ සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. එහෙමනම් ඉතින් ඒකට පොලිස්පතිතුමාගෙන් අපිට ඒ සම්බන්ධයෙන් එතුමගෙන් නිදහසට කරුණු අහන්න සිද්ධ වෙනවා. එහෙම වார்த்தාවක් මොනම හේතුවකටවත් ප්‍රසිද්ධ කරන්න ඔහුට අයිතියක් නෑ. පොලිස්පති හෝ වෙනත් ඕනම ඊට වැඩි උසස් කෙනෙකුටවත් ඒක අධිකරණයේ වார்த்தාවක් හැටියට තමයි තියෙන්නේ දැන්.
අනුසාරණයක මාධ්‍යතුමා මේ පිළිබඳව ප්‍රශ්න දිගින් දිගට අහන්න ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ. ඔබතුමාගේ වාර්තා ප්‍රශ්න.
දැන් මෙතුමිය කියනවා ඒ චූදිතයන්ට වාසහගත තත්ත්වයක් ඇති වෙනවා මේ වාර්තාව පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළොත් කියලා. හැබැයි ඔබතුමා දන්නවා මේ වන විටත් ඒ වාර්තාව මුළුමනින්ම සතියන්ත පුවත්පතක කොටස් වශයෙන් පළ වී තිබුණා. එතකොට මේ පත්‍රයේ කොටස් වශයෙන් පළවෙන එක ඒක මහජනයාත් පොදුවේ ඔක්කොම දැනගන්න පත්‍රයේ ගිහිල්ලා දැන් තමුන්වංශය ඇවිල්ලා පාර්ලිමේන්තුවට කියනවා මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න බෑ කියලා. මොකද්ද කරු කතා නැහැ. ඒක නිසා තමයි අර විකාර කියන කෑල්ල කිව්වේ.
ගරු ඇමතුමේ මේකේ පිළිමද උත්තර පිළිතුරක් දෙනවද?
මම උත්තර දෙන්න ඕනේ. ඉතින් ගරු නිවේශක කතා නැහැ තුමේ. මට පත්තරවලට අද නිදහස තියෙනවනේ කැමතිව ලියන්න. එහෙම එකක්ද කියලාත් මම දන්නේ නැහනේ. මම වාර්තාව ගැන අපි වාර්තාව බාර දීලා තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම මම අවශ්‍ය කටයුතු කරලා පොලිස්පතිවරයන් අපි මොකද ඒ ලියවිල්ල තියෙන පොලිස්පතිතුමා ගාව. අපි ගාව නෙමෙයි.
බොහොම ස්තුති පර්ශක පහ
ඔයලා බලන්න.
ගරු රෝහිණී කුමාරි විජේරත්න මන්ත්‍රීතුමිය අධ්‍යාපන අමාත්‍යමානි ඇසීමට
මම අහනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි.
ගරු ඇමතුමා සරත් ෆොන්සේකා ඇමතුමා
නියෝජ්‍ය කතානායකතුමනි මේ ප්‍රශ්නය ගැන උත්තර දෙනකොට අපේ ඇමතුමිය අතින් කියවුණා මේ අවිය ආයුධ අඳුනා ගන්න රස පරීක්ෂයට අරිනවා ඒ වගේ දේවල්. මේක ඇත්තටම ගරු මන්ත්‍රීතුමා අපේ ඡන්දපොරොන්දුවක්. මේ අපරාධය කරපු අයට දඬුවම් දෙනවා කියන එක අපි මැතිවරණවල ජනාධිපතිවරණේ මහ මැතිවරණේ කියපු දෙයක්. ඉතින් දැන් ඔය තුවක්කු අඳුරා ගන්න ඕනේ පතුරු බඳුරා ගන්න ඕනේ කියන තැන අපි හිර වුණොත් ඒ කියන්නේ අර කොකා මිරිකපු අහිංසක ඔය සොල්දාදුවෙකුට හරි කෝපල් කෙනෙක් ලාන්ස් කෝපල් කෙනෙකුට තමයි තොණ්ඩුව වැටෙන්නේ. අපි මේකේ දියන්න ඕනේ එතෙන්ට නෙමෙයි. මේ නඩුවේ අපි යන්න ඕනේ මේක සංවිධානය කරේ කවුද? මේක පිටිපස්සෙ හිටියේ කවුද? මේවට නියෝග දුන්නේ කවුද? අන්න ඒ වගේ තැන් වලට.
හරි. ඔබතුමාගේ පොයින්ට් ඔෆ් ඕඩර් එක මොකද්ද සොයිසා මන්ත්‍රීතුමා? සොයිසා ගරු මන්ත්‍රීතුමා. පරිදි සොයිසා ගරු මන්ත්‍රීතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ගරු සරත් පොන්සේක මැතිතුමා රීති ප්‍රශ්නයක් මතු කළා උත්තරයක් දෙනවා. ඒ කුමන රීතියක් ඇරද එතුමාගේ ඒ රීති ප්‍රශ්නේ නැගුවේ? මොකද ඒ ප්‍රශ්නේට අදාළකම මේ ආකාරයට පාර්ලිමේන්තුවේ හසුරන් දෙන්න එපා මන්ත්‍රීවරුන්ට.
බොහොම ස්තුතියි ඔබතුමාගේ පෙන්නුම් කළ දුන්න එක. ප්‍රශ්න අංක 5 රෝහිණි කුමාර විජේරත්න මන්ත්‍රීමය.
දැන් ඔය මොන රීතිය අර
දැන්
ඒ මොන රීතියද ඔය? ඔය මොන රීතියද?
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාත් මේ තනතුරේ හිටියා. ප්‍රශ්න අහනකොට අපි අවස්ථාව දෙන්නේ ප්‍රශ්න දෙයකට විතරයි. නමුත් අර පැහැදිලි කිරීමකට අවස්ථාව දුන්නාම ගරු ඇමතුමාත් ඒකට උත්තර දුන්නාම මම අවස්ථාව දුන්නා. ඒසත් කරුණාකරලා මේක මෙතනින් එහාට ගෙනියන්න එපා. හරි කියන්න.
අරු කතානායකතුමනි පාර්ලිමේන්තුවේ සිදුවෙච්ච සිද්ධිය සම්බන්ධව විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අද එන්න කියලා තියෙනවා CID එකට. හැබැයි ඒ තත්ත්වය උදා කරපු කතානායකතුමා සම්බන්ධව ඒ විස්තර ලබා දීලත්
ඒක වෙනම කාරණයක්.
ප්‍රකාශයක් ලබාගෙන නැහැ.
වෙනම කාරණයක්.
මේක වැරදි කරු නියෝජ්‍ය කතානායකතුමනි.
ප්‍රශ්න අංක 5 ගරු රෝහිණී කුමාරි විජේරත්න මන්ත්‍රීතුමිය.
මම අහනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි.
අධ්‍යාපන ඇමතුමානි ඇසීමට. අධ්‍යාපන ඇමතුමානි ඇසීමට.
අයන්නේ එක ජාතික පාසල් ගුරුවරුන් සම්බන්ධ වෙන තීරණයක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ගෙන නොතිබිනි. පළාත් පාසල්වල පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පසුව එකම පාසලක අවුරුදු 8කට වඩා සේවය කර ඇති ගුරුවරුන් මාරු කිරීමට නියමිතව තිබූ බව මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් විසින් මා වෙත වාර්තා කර ඇත. දෙක ගලේවෙල කලාපයේ පළාත් පාසල්වල තත්ත්වය. මධ්‍යම පළාතේ ගලේවෙල කලාපයේ පවතින ගුරු හිඟය නිසාත් නවක පත්වීම් වලින් කලාපයේ අවශ්‍යතාවය සපුරාලිය නොහැකි නිසාත් එකම පාසලක අවුරුදු 8කට වඩා සේවය කළ ගුරුවරුන් මාරු කිරීමේ තීරණය ක්‍රියාත්මක කළ නොහැකි තත්ත්වයේ පවතින බව මධ්‍යම පළාත අධ්‍යාපන ලේකම් විසින් මා වෙත වාර්තා කර ඇත. ගලේවෙල කලාපයේ ජාතික පාසල්වල තත්ත්වය. ගලේවෙල අධ්‍යාපන කලාපයේ පිහිටි ජාතික පාසල් වන රංගිරි දඹුල්ල ජාතික පාසල හා අකුරම්බොඩ වීර කැප්පැටිපොළ ජාතික පාසල්ලි වර්ෂ 10කට වඩා වැඩි කාලයක් සේවය කරන ගුරු භවතුන් ස්ථාන මාරු ලබා දීමේ ක්‍රියාවලිය අධ්‍යාපන අමාත්‍යාංශ විසින් සිදු කරන ලදී. ආයන්න ඔව් මධ්‍යම පළාතේ පාසල් සඳහා නව පත්වීම් ලබා දීමේදී එකම පාසලක වසර 8කට වඩා සේවයේ නියුතු ගුරුවරු නිදහස් කිරීම පිළිබඳව ප්‍රමුඛතාවයේ දක්වා කටයුතු කරන මෙන් මාරු මණ්ඩල දැනුවත් කර ඇති බව මධ්‍ය පළාත් අධ්‍යාපන ලේකම් විසින් මා වෙත වාර්තා කර ඇත. ඇයන්න අදාළ නොවේ.
ඔබතුමේගේ අතුරු ප්‍රශ්න.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ගරු ඇමතිතුමනි මම දැනගන්න කැමති පරිපාලන සේවයේ හෝ විදුහල්පති සේවයේ නිලධාරීන් සිටියදී දේශපාලන හිතවත්කම් මත හෝ
කුමක් හෝ පරිපාලන නිලධාරීන්ගේ හිතවත්කම් මත උපගුරුවරයන් කොට්ටාෂ අධ්‍යක්ෂක ලෙස වරයෙකු ලෙස පත් කරන්නට කටයුතු කරන බව ඔබතුමා දන්නවාද? එහෙමනම් ඒ ගැන ගන්න පුළුවන් පියවර මොකක්ද කියන්නේ?
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ පිළිබඳව අත්ත වශයෙන්ම මම මේ අහපු ප්‍රශ්න වලින් ඒ සම්බන්ධයෙන් මම දැනුවත්භාවය නැහැ. අපිට හොයා බලන්න පුළුවන්. ඒ වගේම අපි අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් 852 ක හිඟයක් තිබුණා. ඒ නිසා අපි පහුගිය කාලේ බඳව ගත්තා. නැවතත් මේ පසුගිය දෙසැම්බර් 31 වෙනිදාට හිඟය ගලපලිවරලා දැන් බඳව ගන්න කටයුතු කරමින් යනවා. එතකොට 400 ගාණක් බඳව ගන්න ලැබෙනවා. ඊට අමතරව විදුහල්පතිවරු 4000ක් බඳව ගත්තා. නැවතත් ගිය දෙසැම්බර් මාසේ 31ට පුරප්පාඩු ගන්න කරපුවම තවත් 1900ක් බඳව ගන්න විභාගේ තිබ්බා. දැන් ගිය සතියේ හෙට අනිද්දා වෙද්දි පත්වීම් කරනු ලබනවා. ඉතින් මේ බඳවා ගැනීම සිදු කරපුවම අපිට පුළුවන්කම තියෙනවා විධිමත් නිලධාරීන් දාන්න. ඒ වගේම උපගුරුවරයෙක් මං හිතන්නේ වැඩ බලය යුතු නැහැ. ඒ පිළිබඳව මං හොයා බලන්නම් ගරු මන්ත්‍රීය. මොකද ඕන තරම් නිලධාරීන් සහ විදුහල්පති ශ්‍රේණිධාරීන් ඉන්නවා.
ඔබතුමී තව අතුරු ප්‍රශ්න තියෙනවා?
අතුරු ප්‍රශ්නය ගරු ඇමතිතුමනි, ඔබතුමා මේ පහුගිය වසර 3 ඇතුළතදී අධ්‍යාපනයේ විශාල වෙනස්කම් ප්‍රමාණයක් කරලා රටට අලුත් වැඩපිළිවෙලක් හඳුන්වලා දීලා තියෙනවා. ඒ ගැන ස්තුතිය පළ කරන ගමන්ම විදුහල්පති ශ්‍රේවයේ 3 පන්තියට බඳවා ගැනීමේදී ගුරු සේවයේ එකේ සිටි අය අවුරුදු 50ට වැඩි අයට වැටුප් අඩු වෙනවා. ඒගොල්ලන් විදුහල්පති 3 ශ්‍රේණියට ආවහම විදුහල්පති සේවා ව්‍යවස්ථාව අනුව එක පන්තියට ඒමට වසර 12ක් අවශ්‍ය වෙනවා. එතකොට අවුරුදු 50ක ඉන්න කෙනෙක් වසර 12 සම්පූර්ණ කරනවා කියන්නේ අවුරුදු 62ක් වෙනවා. ඒ නිසා මේ අය සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ගය මොකක්ද කියන එක, මොකද එහෙමනම් සේවා ව්‍යවස්ථාව සංශෝධනයක් කරන්න සිද්ධ වෙනවා. මේ අයට මේ වෙලාවේදී ලොකු අසාධාරණයක් වෙනවා ගරු ඇමතිතුමනි, ඒ අයගේ වැටුප සම්බන්ධයෙන්. ඒ ගැන ගත හැකි ක්‍රියාමාර්ගයක් තියෙනවද කියන එක.
නියෝජ්‍ය කතා නායකතුමනි, අපේ ගරු මන්ත්‍රීතුමිය කියන කතාව ඇත්ත. මොකද ගුරු සේවයේ එකේ ඉන්න කෙනෙකුට විදුහල්ප සේවයේ 3 ඉන්න කෙනෙකුට වඩා වැටුප්පොළ ප්‍රශ්නයක් තියෙනවා, තිබුණා. හැබැයි දැන් අපි ඒ සම්බන්ධයෙන් ඒ අවශ්‍ය අදාළ අංශවලට යොමු කරලා, ඒ වගේම මේ ගුරු සේවා ව්‍යවස්ථාව, ඒ වගේම වැටුප් කොමිෂන් සභාවට, ඒ වගේම කල්මනාකරන සේවා දෙපාර්තමේන්තුවට මේ සියලු අයට ලියලා දැන් ඒකට අවශ්‍ය කටයුතු සිදු කරමින් යනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතාතුරු මෙතුමිය අහපු අර මේ ප්‍රශ්නේ එක තැනක් තියෙනවා. ඔය දඹුල්ල, ලග්ගල වගේ ප්‍රදේශවලට ගුරුවරුන් යන්නේ නැහැ. අපි කොච්චර විභාග තියලා ගත්තත් දැන් මේ සැරේ විද්‍යාපීඨවලට අපි දෙගුණයක් ගන්නවා. ඒ කියන්නේ විද්‍යාපීඨවලට බඳවා ගැනීම ප්‍රමාද වෙලා තිබුණා. බැචස් දෙකක් එළි හිටියා. අපි දෙකම ගන්න තීරණය කරලා දැන් ගැසට් එකේ යවලා තියෙනවා. එතකොටනොත් මේ ගුරුවරුන්ගේ ගුරුහිංගය සෑහෙන දුරට මේ අවම වෙනවා. නමුත් ඒ ප්‍රදේශවල ගුරුවරු ඉන්නේ නැහැ ගිහිල්ලා. කොහොමාරි එක්කෝ හදාගෙන යනවා. එහෙම නැත්නම් ඒ වගේ රැඳී ඉන්නේ නැහැ. ඉතින් මම යෝජනා කරා මේ සම්බන්ධයෙන් අපිට මං එතුමේගේ දිස්ත්‍රික්කයට ගියා. දැන් සතියකට ඉස්සෙල්ලා ඒ බලධාරියෙක්වත් කතා කරා. අපිට පුළුවන්කම තියෙනවා වසර අවුරුදු 60 දක්වානේ විශ්‍රාම යන්නේ. 60න් පස්සේනේ 65 දක්වා විශ්‍රාම ගියාය යම් දීමනාවක් දීලා ගන්න. මම දැක්ක පත්තරවල ඒ සම්බන්ධයෙන් ඔය ගොඩක් අය කැමති නෑ මේ මේ එහෙම ගන්නවට. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ අලුතෙන් ගන්න උපාධාරී කිසි කෙනෙක් ඒ ප්‍රදේශවල ඉන්නේ නැහැ ගිහිල්ලා. ඒකයි ප්‍රශ්නේ.
බොහොම සුති. ප්‍රශ්න දෙකක් ඇහුවා.
කරන්න අවශ්‍යයි.
රෝහිණී කුමාර විජයරත්න මන්ත්‍රීතුමිය.
ගරු ඇමතිතුමනි, දැන් එතනදී 60ට වැඩි අය දැන් ඔබතුමා කිව්වා ඒ ප්‍රදේශයේ නැහැයි කියලා. නමුත් එහෙ ඉන්නවා උපාධිධාරීන් යම් ප්‍රමාණයක්. එතනද මගේ විල්ගමුව කොට්ටාෂයේ ගුරු පුරප්පාඩු තියෙනවා 101ක්. උපාධිධාරීන් ඉන්නවා 38ක්. නාවුල කලාපයේ පුරප්පාඩු තියෙනවා 81ක්. උපාධිධාරීන් ඉන්නේ 50කට ආසන්න ප්‍රමාණයක්. එතකොට මම හිතනවා ඒ අයගෙනුත් ඒක සම්පූර්ණ කරගැනීමේ හැකියාවක් තියෙනවයි කියලා.
ගරු ඇමතිතුමා,
ඇමතිතුමනි ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි උපාධාරී සිටියට ඒ විෂයන් අනුව නැහැ. දැන් උපාධාරී ඕනනම් පුහුණු කරලා ප්‍රාථමික විෂය උගන්වන්න දාන්න පුළුවන්. හැබැයි ඒ අදාළ හිඟ විෂයන් වලට නෑ ගණිතය විවිධ උසස් පෙළ සඳහා එහෙම නොකරපු විෂයන් නැයි දාන්න පුළුවන්කමක් නෑ. ඉතින් මේ සම්බන්ධයෙන් මම යෝජනාවක් කරලා අපිට කැබිනට් පත්‍රිකාවක දාලා කරන්න පුළුවන්. ඉතින් මම දැක්ක වෘත්තීය සමිතිය කෑ ගහලා තියෙනවා උපාධාරින් මේ ගන්න ඕනේ කියලා. නමුත් ඒගොල්ලෝ අවබෝධයක් නැතුව ඒ කියලා තිබ්බේ. මොකද උපාධාරින් ගන්න ඕනේ අදාළ විෂයන් ආවරණය වෙන විදිහට. එහෙම නැතුව උපාධාරින් දැන් අපි මේ කලාකරපය දාලා භෞතික විද්‍යාව උගන්වන්න දාන්න බෑනේ. ඉතින් ඒ නිසා අපිට කැබිනට් පේපර් එකක් දාලා ඒ අර ඔබතුමා කිව්වා වගේ අපේ ගරු අමතුමා කිව්වා වගේ ඒ ප්‍රදේශයෙන් පමණක් අරගෙන දාන්න පුළුවන්කම තියෙනවා. මම ඒක ඕනනම් හෙට අනිද්දාම දාන්න.
හරි, බොහොම ස්තුතියි. ප්‍රශ්නාංක 6 ගරු පද්ම උදේශාන්ත ගුණසේකර මන්ත්‍රීතුමා නිවාස ඉදිකිරීම් සංස්කෘති කටයුතු අමාත්‍යතුමා ගැනීමට. ගරු අමාත්‍යතුමා නෑ. ගරු ඉෂාක් රහමාන් මන්ත්‍රීතුමා අග්‍රාමාත්‍යතුමා ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම පුනරුත්ථාපන උතුරු පළාත් සංවර්ධන වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යතුමා ගැනීමට.
පළවෙනි ප්‍රශ්නට උත්තරේ ඔව්. දෙක ප්‍රශ්නට උත්තරේ ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම නිසා එවැනි පූර්ණ ප්‍රතිසංස්කරණයක් සිදු කිරීමට ප්‍රමාද වී ඇත. ඇතරම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ කලා වැව සිට තිසා වැව දක්වා දුර මාර්ගයේ කිලෝමීටර 84ක් දිගයි. ඒකෙන් කිලෝමීටර 24ක් පළවෙනි කිලෝමීටර 24 මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශ යටතේ මහවැලි අධිකාරියට අයිති. ඉතිරි කිලෝමීටර 24 ඉඳන් 52ක තියෙන දුර ප්‍රමාණය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටත් ඊටසේ 52න් පස්සේ කිලෝමීටර 84 දක්වා ප්‍රමාණය වාරි මාර්ග දෙපාර්තමේන්තුවටත් අයත් වෙනවා. ගරු මන්ත්‍රීතුමා අහන ප්‍රශ්නේ ඇත්තටම මේ පාර කඩිලා තියෙනවා, මහවැලි ගම්මාන 6කට යන්න තියෙනවා. මේකේ වෙලා තියෙන්නේ අවුරුදු 30කට ඉස්සර පමණ පෙර ගරු මන්ත්‍රීතුමා ප්‍රකාශ කරපු විදිහටම වෙනයම් ආයතනයකින් තාර දාලා තියෙනවා. මොකද අපේ සාමාන්‍ය මහවැලි ගම්මාන වලට යන පාරවල් හදලා ඒක පළාත් පාලන ආයතනයට පවරන එක තමයි සාමාන්‍යයෙන් සිද්ධ වෙලා තියෙන්නේ. පාරවල් නඩත්තු කිරීම ඊට පස්සේ පළාත් පාලන ආයතනයෙන් සිදු කරනවා. නමුත් මේ පාර තියෙන්නේ යෝදැල බැම්ම දිගේ නිසා පළාත් පාලන ආයතනයට පවරලා නැහැ, පවරන්න හැකියාවකුත් නැහැ. නමුත් ගරු මන්ත්‍රීතුමනි, තුමාගේ ප්‍රශ්නය අනුව මේ ගැන විශේෂ අවධානය යොමු කරලා මේ වර්ෂය තුල අපි ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කටයුතු කරනවා. මේක පිළිගන්න මේ ප්‍රශ්නයක් තියෙනවා
කියලා. බුදුබගේ අතුරු ප්‍රශ්න.
ඔව්, මේක මම කියන්නේ කලාවව යෝදල මුලහරිය මේ බලනවා කියන නැතුව කොහොම හරි ඔබතුමාත් මහාවලි අමාත්‍යංශයේ රාජ අමාත්‍යව ඉන්නවා. අපේ අධිකරු ජනාධිපතිතුමාගේ මුදල් අරන් කොහොමරි මේ වැඩේ කරලා දෙන්න කියලා තමයි ඉන්නේ. බලනවා කියන්නපා අපේ එමතුමනි.
ඇත්තටම ඒකනේ බලනවා නෙමෙයි කරනවා. ඒ කියන්නේ කටයුතු කරනවා. හැබැයි ගම් වලට ගරු නියෝජ්‍ය කතා නැතුව දැන් ලක්ෂ 2000ක් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකට දෙනවා ගම් පෙරළිය. ඒකිනුත් කරන්න පුළුවන්, අපිත් කරමු.
ගම් පෙරළියේ උපරිම තාරපාරවලට නේක පොඩි පොඩි ගම්මට්ටම තියෙන පාරවලට නේ තියෙන අපේ මෙතුමනි. ඒ නිසා ඔබතුමා ජනාධිපතිතුමා
බොහොම ස්තුතියි. ප්‍රශ්නාංක 8 ගරු මොහමද් නසීර් මන්ත්‍රීතුමා ගරු එස්.එම්. මරික්කාර් මන්ත්‍රීතුමා ගරු අග්‍රාමාත්‍යතුමා ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම අමාත්‍යතුමාගේ
ප්‍රශ්නේ.
නෑ මගේ ගිරක් තියෙනවා. නමුත් මෙතුමාගේ ප්‍රශ්නේ නෙමෙයිනේ.
ප්‍රශාංක 9 ප්‍රශාංක 9 ගරු අග්‍රාමාත්‍යතුමා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමා ගැනීමට.
පිළිතුර අංක 1 1957 අංක 13 දරන ශ්‍රී ලංකා බාලදක්ෂ සංගම් පනතේ 2.1F ව්‍යවස්ථාව අනුව ප්‍රධාන බාලදක්ෂයා විසින් බාලදක්ෂ කොමසාරිස්වරයා පත්කිරීමට ප්‍රතිපාදන සලසා ඇත. ඒ අනුව ප්‍රධාන බාලදක්ෂයා ලෙස අතිගරු ජනාධිපතිතුමා විසින් ප්‍රධාන කොමසාරිස්වරයා පත්කිරීමට කටයුතු කර ඇත. ආ 2 අදාළ නොවේ, ආ 3 අදාළ නොවේ, ආ 4 විවිධ අය මගින් විවිධ පැමිණිලි ලැබී ඇත. ආ 1 එක මගින් පිළිතුරු සපයා ඇත. ඊළඟට ඈ 1 ඔව් ඈ 2 නැත තුන අදාළ නොවේ හතර නැත. නොයසේනම් ඒ මන්ද 1957 අංක 13 දරන ශ්‍රී ලංකා බාලදක්ෂ සංගම් පනතේ 2.1F ව්‍යවස්ථාව අනුව බාලදක්ෂ ප්‍රධාන බාලදක්ෂවරයා විසින් බාලදක්ෂ කොමසාරිස් පත් කිරීමට ප්‍රතිපාදන සලසා තියෙනවා. ඒ අනුව අතිගරු ජනාධිපතිතුමා ප්‍රධාන බාලදක්ෂවරයා හැටියට ප්‍රධාන කොමසාරිස්වරයා පත් කිරීමට කටයුතු කර තිබෙනවා.
පොදුමයි අතුරු ප්‍රශ්න දෙනවා. බොහොම සූදී. ප්‍රශාංක 10 ගරු රංජිත් සොයිසා මන්ත්‍රීතුමා.
මම අහනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි.
ගරු වාසුදේව නායක මහතුමා,
මේ බාලදක්ෂ කොමසාරිස්වරයා ගැන මේ තරම් පැමිණිලි තිබෙන බව ඔබතුමාත් පිළිගන්න අතරේ කුමන හේතු නිසා පත්කිරීම කළත් මේ පැමිණිලි ගැන විභාගයක් කළොතින් මේ බාලදක්ෂ කොමසාරිස්වරයාගේ සුසුකම ගැන නිසියාකාර නිගමනයකට එන්නට පුළුවන් වෙනවා නේද? ඒ සඳහා ඔබතුමන් ජනාධිපතිතුමන් සමග කතා කොට අගමැතිතුමන් සමග කතා කොට යම් පිළිගත හැකි පුද්ගලයෙක් පත් කළොත් නරකද මේ බාලදක්ෂ කොමසාරිස්වරයාගේ ක්‍රියාකලාපය ගැන?
මහාමාර්ග සංවර්ධන කාර්යාලය සම්පත් සංවර්ධන අමාත්‍යාංශය ඇසීමට
එක සාමාන්‍ය මාසික ආදායම රුපියල් මිලියන 323ක් පමණ වේ. ආ දෙක නැත මාර්ග සංවර්ධන අධිකාරී අංක 1890 දරන ගිණුමේ තැන්පත් කරන අතර මෙම ආදායම වෙන් වූ ලෙජර් ගිණුමක් ලෙස ගණනය වේ. ආ තුන 2018 හත්වෙනි මාසේ 31 දිනට දක්ෂිණ අධිවේගී මාර්ග ආදායමේ තැන්පතු ශේෂය රුපියල් මිලියන 488.66. ආ හතර ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාවේ තීරණයන්ට අනුව අග්‍රාමාත්‍ය ලේකම්ගේ උපදෙස් පරිදි මෙම ගිණුමෙන් එක්වරක් මහා භාණ්ඩාගාරයේ විසින් මුදල් ලබාගෙන ඇත. ඒ සඳහා 2017 අගෝස්තු 15 දින අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එකඟත්වයේ ලබා දී ඇත. ආ පහ රුපියල් බිලියන 4ක් මහා භාණ්ඩාගාරයේ විසින් 2017 සැප්තැම්බර් 20 දින ලබාගෙන ඇත. ආ හය මහා භාණ්ඩාගාරයේ විසින් රුපියල් බිලියන 4ක මුදල ලබාගෙන මාර්ග සංවර්ධන අධිකාරියට තේ පවතින පහත සඳහන් වැය ශීර්ෂයන්හි හිග බිල්පත් නිර්වුල් කිරීම වෙනුවෙන් මාර්ග සංවර්ධන අධිකාරිය වෙතම මෙකී මුදල නිදහස් කර ඇත. මාර්ග පුළුල් කිරීම සහ සංවර්ධනය, මාර්ග නඩත්තු භාර අරමුදල, ඉතිරි කිරීමේ බැංකු අරමුදල් ව්‍යාපෘතිය සඳහා ඈ අදාළ නොවේ.
බුදුමහතු ප්‍රශ්න.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දැන් ගරු ඇමතිතුමා පිළිගත්තා අවස්ථා කීපයකදී මේ අධිවේගී මාර්ගය සඳහා වූ ගිණුමෙන් මුදල් ප්‍රතිපාදන ලබාගෙන තිබෙනවායි කියලා. දැන් මේ ආකාරයට යම් යම් අවශ්‍යතා මත එයයි ප්‍රකාශ කරන මේ ආකාරයේ මුදල් ගැනීම තුළ ඉදිරි කාලයේදී මේ දක්ෂිණ අධිවේගී මාර්ගය සංවර්ධනය සහ නඩත්තු කිරීම පිළිබඳව ඌ ගිණුමෙන් මුදල් ගැනීම තුළ යම් කිසි ආකාරයක ගැටලු සහගත තත්වයක් ඇතිවීමට ඉඩකඩක් නැද්ද?
ගරු ඇමතිතුමා,
අවස්ථා කීපයකදී කියලා ඔබතුමා කිව්වත් එක් අවස්ථාවකදී එක්වරක් මහා භාණ්ඩාගාරයේ විසින් අරන් තිනවා කැබිනට් අනුමැතිය ඇතුව. ඒවත් මහා මාර්ග වැඩවලටම තමයි යොදවලා තිබෙන්නේ.
මගේ දෙවැනි ප්‍රශ්න නෙමෙයි මම අහන්නේ, ඒ ප්‍රශ්නය මට පැහැදිලි කරගන්න. මේ ආකාරයට කැබිනට් අනුමැතිය යනුවෙන් සඳහන් කරේ මුදල් ගැනීම තුල යම් ආකාරයේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ නඩත්තු කිරීම සඳහා තියෙන මුදල් ගැනීම තුල එහි නඩත්තුව සහ නඩත්තු කටයුතු ඇන හිටීමේ ඉඩකඩක් නැද්ද?
නැ, මේක එක්වරයි අරන් තියෙන්නේ කැබිනට් අනුමැතිය ඇතුව. හැබැයි ඔබතුමා අහන දෙවෙනි ප්‍රශ්නය අනුව ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙන්න අවශ්‍ය වුණොත් භාණ්ඩාගාරයත් එක්ක ඒ කටයුතු කරන්න පුළුවන්.
නියෝජ්‍ය කතානායකතුමනි, දැන් කෙසේ නමුත් ජනමාධ්‍ය හරහා සහ වාර්තාවල අනුව පෙනෙන විශාල ආදායමක් රජයට ලැබෙමින් පවතින දක්ෂිණ අධිවේගී මාර්ගයේ තුලින් මේ විශාල රාජ්‍ය ආදායමක් කරන මේ ව්‍යාපෘතිය අපි දැක්කා මීට පෙර හිටපු මහා මාර්ග ඇමතිතුමාගේ කාලේ.
දක්ෂිණ අධිවේගී මාර්ගය පෞද්ගලිකරණය කරනවායි කියලා යම් ආකාරයේ යම් යන්තර ප්‍රකාශ කරලා තිබුණා. ඒ ආකාරයේ රජයේ සූදානමක් තියෙනවද දක්ෂිණ අධිවේගී මාර්ගය පෞද්ගලිකංශයට පැවරීමට යම් සූදානමක් තිබේද යන්න පිළිබඳව මම දැනගන්න කැමැති.
රැමතුමා
ජාත්‍යන්තර සභාවකම ඇවිල්ලා ශ්‍රී ලංකාවට ප්‍රාග්ධනය අවශ්‍ය නිසා ජාත්‍යන්තර සභාවකම ඇවිල්ලා අපෙන් ඉල්ලලා තියෙනවා. නමුත් එහෙම අපි දෙන්න තීරණයක් කළා නැහැ.
හරි, බොහොම ස්තුතියි. ප්‍රශ්න අංක 11 ගරු සුසන්ත පුජනේ මන්ත්‍රීතුමා. ප්‍රශ්න අංක 12 ගරු එස්.පී. මුතුකුමාර මන්ත්‍රීතුමා.
මම අහනවා.
ගරු අභ්‍යන්තර සුදේශ කටයුතු සභා පළාත් සභා පළාත් පාලන අමාත්‍යම නැසීමට
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, සති 3ක් කල් ඉල්ලනවා. මොකද අවුරුදු 7ක විතර විස්තර ඉල්ලන්නේ. ඒ නිසා සති 3ක් කල් දෙන්න.
බොහොම ස්තුතියි. ගරු මුතුකුමාර මන්ත්‍රීතුමා. ගරු මුතුකුමාර මන්ත්‍රීතුමා,
මම එමෙතුමා ඉල්ලීමක් කරනවා මේ පිළිබඳ අවධානය කරන්න. මොකද මේ සති 3 ඇතුළත තමයි මේ අපේ අය යන්නේ මේ අවුරුද්දට. ඒයතුල තුන මම ඉල්ලීම කරන පාරව කැන්නේ දැන් මුදල් ටිකක් වෙන් කරගන්නත් ඒ උත්තරේම නැහැති කරන එන්න කියලා බුදුමහත්.
හරි, බොහොම ස්තුතියි. ප්‍රශ්න අංක 13 ගරු වාසුදේව නානාකාර මන්ත්‍රීතුමා.
මම අසමි.
රාජ්‍ය පරිපාලන ආපදා කමන කර අමාත්‍යම ගැනීමට
නියෝජ්‍ය කතානායකතුමනි, එක පවුල් 28කට උන් හිටිතැන් අහිමි වී ඇත. දෙක ඔතන්ුවන් සඳහා ඉඩම් දුක්ගම්මන කිරිබත් ගල්ලවත්ත පොලසින් ලබා දෙන ලදී. ඔවුන් පදිංචි සිටි වන්නියවත්ත ගමේ සිට කුකුළුගල වන්නියවත්ත ප්‍රවේශ මාර්ගය හරහා එම ස්ථානයේ නැත්තේ කිලෝමීටර් 5ක් පමණි. එමෙන්ම අගලවත්ත තිරිවනා කැටිය ප්‍රධාන මාර්ගයට මුහුණලා තිබීමත්, රත්නපුර ප්‍රධාන නගර කිලෝමීටර් 8ක පමණ ආසන්නව තිබීමත්, ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය විසින් පදිංචියට සුදුසු ඉඩමක් බවට තීරණය කිරීමත් නිසා සියලුම ප්‍රතිලාභීන්ට පහසුව සැලසීම අරමුණු කොට එන මෙම ඉඩම් කොටස තෝරා ගන්නා ලදී. එක මීට පෙර කිසිදු අවස්ථාවක ඔවුන් විසින් ආසන්නයේ පිහිටි කිරිබත්ගල රාජ්‍ය වතුයායෙන් ඉඩම් ලබා දෙන ලෙස ලිඛිතව ඉල්ලීම් ලැබී නොමැත. දෙක දැන්ටමත් අදාළ ප්‍රතිලාභීන් වෙත ඉඩම් ලබා දී පදිංචි කර ඇති අතර ඉඩම් ලබා දී ඇත්තේ කිරිබත්ගල රාජ්‍ය වතුයායේ දුක්ගම් දොඹගම්මන කොටසින්. මෙම ඉඩම් කොටස තෝරාගෙන ඇත්තේ කිරිබත්ගල රාජ්‍ය වතුයායෙන් වන අතර මෙම ඉඩම් කොටස වන්නියවත්ත නායාදී අවදානම් පවුල් වෙත ලබා දීමට 2017 වසරට පෙර සිටම කටයුතු ආරම්භ කර තිබු නමුත් 338 ඉරත් 215 දරන නඩු අංක යටතේ පැවති නඩුවක් හේතුවෙන් බෙදා දීමට නොහැකි පැවති අතර රැවිලි සමාගම විසින් 2017 මැයි මස ආපදායෙන් පසු එම නඩු ඉවත් කර ගැනීම නිසා එදා දීමේ කටයුතු සිදු කිරීමට හැකිය. ඈ පැන නොනගි.
බුදුමාගේ අතුරු ප්‍රශ්න.
ප්‍රාදේශීය ලේකම් ඇතුළු ආපදා කමිටුවේ නියෝජිතයින් මේ පුද්ගලයන් හමුවීමට නායකීය ස්ථානයේ අසල කූඩාරම් වලට පැමිණි අවස්ථාවේ මා ඉදිරියේම මේ මිනිස්සු ඉල්ලා හිටියා තමන් හිටපු ප්‍රදේශයට යාබදව තියෙන කිරිබත්ගල වත්තේ ඉඩම් ලබා දෙන්නේ කියලා මේ මිනිස්සුන්ගේ පදිංචියට. එතකොට එහෙම ලිඛිත ඉල්ලීමක් තියෙනවද නැද්ද කියන එක ඔබතුමා පිළිතුරේ කිව්වේකට පදනමක් නැත්තේ මේ මිනිස්සු සාමූහිකව ප්‍රාදේශීය ලේකම් ඉදිරියේ කියපු බව ප්‍රාදේශීය ලේකම් විසින් සනාථ කරන නිසා. ඔබතුමා ඒ නිසා මම අහන්නේ මේ කිරිබත්ගල වත්තේ දොඹගම්මන කියන කොටස තියෙන්නේ ඔබතුමා කිව්වා අර ළඟපාරෙන් බැලුවොත් කිලෝමීටර් 5ක් වෙයි. නමුත් ඒ කිලෝමීටර් ගාන යෑමේ තියෙන අපහසුව ඒ මිනිස්සුන්ට ප්‍රවාහන පහසුකම් නැතිකමයි. ඒ නිසා ඒ යාබදව තියෙන තැනින්ම ඒ මිනිස්සුන්ට ඇයි මේ ඉඩම් ලබා දෙන්න ඔබතුමන්ලා උත්සාහ නොකරන්නේ කියලයි මම අහන්නේ මගේ පළවෙනි ප්‍රශ්න.
නියෝජ්‍ය කතානායකතුමනි, ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය නිර්දේශ කරන තැන තමයි අපි ලබලා දෙන්නේ. උගේ ආසන්නයේ තියෙන ඉඩම සමහරට නුසුදුසු වෙන්න පුළුවන්. ඔබ අපි නෙමෙයි ඒක තීරණය කරන්නේ මේගොල්ලෝ එකවරක් නායායමට ලක් වෙලා තියෙන නිසා. ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ නිර්දේශ කරන ඉදමත් තමයි අපි දෙන්නේ.
සුදුසු නුසුදුසු බව කියන්නේ ඉදමක. දැන් මම අහන්නේ දැන් මේ මිනිස්සු ඉල්ලීම කළානේ ප්‍රාචීනිකම්ගෙන් මේ අපිට මේ ළඟම ඒ ගම්මානය තියෙනවා ඒ ළඟම කිරිබත්ගල ගම්මානේ. ඒ ගම්මානයයි මේ නායකිය තනයි අතර දුර ප්‍රමාණයේ අර 400ක් 200ක් නැහැ. ඉතින් NBRO එකෙන් අහන්න බැරිද ඔබතුමාට ඒ මිනිස්සු ඉල්ලපු ඒ ආපද ගමට ආපද ප්‍රදේශයේම මේ සඳහා දෙන්න පුළුවන්ද බැරිද කියලා? NBR එකෙන් අහන්න බැරිද ඔබට?
තරමටම
ආ දැන්ටමත් මේවා දීලා පදිංචි කරලා ඉවරයි මම දන්න විදියට. ඉඩම් වෙන් කරලා ඉඩම් දීලා ඉවරයි. අපි බලන්නම් එහෙම එහෙම පුළුවන්ද කියලා අපි ආලා බලන්න.
කරන්න යමක් තියෙනවා නම් කරන්නත් ඒ අවශ්‍යතාවය නැත්තම් නොකරන්නත් ඔබතුමා NBR එකෙන් මේක අහලා බලන්න කියලා ඉල්ලා සිටි.
ඔබතුමාගේ ඉල්ලීම සම්බන්ධව අපි නැවත සාකච්ඡා කළා. විකල්පයක් ගන්න පුළුවන් නම් දෙන්න නැත්නම් මේ ඉඩම් ටිකම දෙනවා ඉච්චර.
බොහොම ස්තුතියි. ප්‍රශාංක 14 ගරු නිහාල් ගලපත්‍රි මන්ත්‍රීතුමා.
මම අහනෝ.
මුදල් ජනමාධ්‍ය අමාත්‍යතුමා නැසීමට
ආයන්න
ඔබතුමා
1 ඔව් ආයන්න 2 ඔව් ආයන්න 3 ජාතික වැටුප්පා සේවක කොමිෂන් සභාවේ නිර්දේශය අනුව 6 ඇලිර 2006 යටතේ 2006 ජනවාරි 1 දින සිට වැටුප් ගෙවා ඇත. 2 අදාළ නොවේ. ආයන්න පැන නොනගී.
එමෙතුමා මේ එකම අතුරු ප්‍රශ්නයයි තියෙන්නේ. මේක මේ දිගට ඇදිලා යන ප්‍රශ්නයක්. ඒ නිසා මේ 10 දෙනා නිෂ්පාදකවද පරීක්ෂකවරු 10 දෙනා ඉන්නේ. 10 දෙනා ඉන්නේ. මේක අමනිතුමත් එක්ක ඍජුව කෙටි සාකච්ඡාවකින් අවසන් කරගන්න පුළුවන්කම තියෙනවා. එයාලා කැමති ඊ වැඩේට මේ අනේකට අවස්ථාව කරන් දෙන්න ඔබතුමා.
කරු අමනිතුමා.
ඔව් ඔබතුමා මේ ප්‍රශ්නයම තමයි අපි සති දෙකකට උඩදී ඔව් මේ ප්‍රශ්නේ මැහුවේ. එතකොට මෙතන තියෙන ගැටලුව ඇවිල්ලා මේක අර වැටුප් කොමිෂන් සභාවේ දුන්න නිගමනයේ අනුවනේ ක්‍රියාත්මක වෙන්නේ. ඒකයි එතන තියෙන ගැටලුව. ඇහෙන්නේ
පස් තුනේ එන්නේ ඉස්සර වෙලා අපිට පුළුවන්කම තියෙනවා මේක මේ කතා බහ කරලා විසඳ ගන්න එක මම කිව්වේ.
දැන් මම මේක කතා කළා අදාළ දෙපාර්තමේන්තුව එක්ක. ඉතින් ඒ අය කියන්නේ ඒ අයට ඒකෙන් යහා ගිහිල්ලා කරන්න බෑ කියලා මේක කොමිෂන් සභාවක නිර්දේශය නිසා. ඒක තමයි ඒ අයගේ ඒ අය දුන්න පිළිතුර.
පුළු කරුණු ඉදිරිපත් කරනවා මේක මොකද ශ්‍රේෂ්ඨාධිකරණ අභ්‍යාචනාධිකරණ ඒ තීන්දුව රාජ්‍යා කොමිෂන් සභාව මේකට මැදිහත් වෙලා තියෙනවා. ඒක නිසා යාලා හරියටම මේ පැහැදිලි කරලා තියෙනවා මේ කෙලෙවුතු ආකාර සම්බන්ධයෙන්. ඒ නිසා ඒක යාලා කැමති ඒක වටහලා දෙන්න ඔබතුමාලට.
හරි. හැමතිතුමා එක්ක එහෙනම් සාකච්ඡාවක් දාමු.
හොඳයි බොහොම ස්තුතියි. ප්‍රශංක 15 ගරු හේෂා විතානගේ මන්ත්‍රීතුමා.
ආ
ගරු කෘෂිකර්ම ග්‍රාමීය ආර්ථික කටයුතු පශු සම්පත් සංවර්ධන අමාත්‍යතුමා නැසීමට.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි පළවෙනි ප්‍රශ්නෙට පිළිතුර ඔව්. දෙවෙනි ප්‍රශ්නෙට පිළිතුර කුඹුරු ඉදමක් වෙනත් කාර්යයක් යෙදවීමට අවසර ලබා දී ඇති පුද්ගලයන්ගේ නම් ලැයිස්තුව ඇමුණේ මේ තියෙන විශාල නම් ලැයිස්තුවක් කියවන්න කිව්ව සෑහෙන වෙලාවක් යනවා.
සභාගත කරන්න
සභාගත
කරු හේෂා
සභාගතනි. තුන්වෙනි තුන් එතුමගේ පළවෙනි ප්‍රශ්නේ තුන්වෙනි කොටසට ඔව්. හතරවෙනි ප්‍රශ්නෙට පිළිතුර ඇඹිලිපිටිය පල්ලේගම සනාරා බේකර්ස් අංක 20 යන ලිපිනයේ පදිංචි HPGM දිසානායක මයා විසින් කුඹුරු ඉදමක් වෙනත් කාර්යයකට යොදවා ගැනීම දෙදස් දාහතයි එකයි විසිහය වෙන දිනැති කරන ලද ඉල්ලීමකට අදාළව එවකට සිටි ගෝජන සේවා කොමසාරිස් ජනරාල්තුමා විසින් ව්‍යාපාරික ස්ථානයක් ඉදිකර ගැනීම සඳහා රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය ගෝජන සේවා කාරක සභා බල ප්‍රදේශයේ ඇඹිලිපිටිය ග්‍රාම නිලධාරී කොට්ටාසේ පිහිටි හිඟුරේ ආර අස්වැද්දුම නැමැති කුඹුරු ඉඩමෙහි අක්කර 1යි පර්චස් 22යි දසම 9යි 1යි පර්චස් 22ක භූමි ප්‍රමාණය සඳහා අයදුම් කරු වෙත අංක 2/7/11/3/13/RP/689 සහ 2017/1/26 වෙනි දිනැතිව අවසර පත්‍රයක් නිකුත් කොට ඇත. ඒ අවසර පත්‍රය ඇමුණු මෙහි සඳහන් කරලා තියෙනවා. ඊළඟ ඒ කොටසේම ඊළඟ පිළිතුර අහලා තියෙන එතුමා යන්න මෙම සභාවට ඉගෙන දැනට ගොඩ කර ඇති මෙම කුමුරු ඉඩමේ ගොඩ කරන ලද පස් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබේද කියලා එතුමා අහලා තිනවා. ඔව්. මහජන විරෝධතාවයේ හේතුවෙන් 2017/1/26 වෙනි දිනති ලබා දී ඇති අවසර පත්‍රය පූර්වගාමීව ගෝජන සේවා සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයාගේ නියෝගය මත ගෝජන සංවර්ධන සහකාර කොමසාරිස් රත්නපුර විසින් අංක 23/3/2/5/2/4 සහ 2017/5/24 වෙනි දිනති ලිපියේ දිනති තාව ලිපියෙන් తాවකාලිකව අවලංකර ඇත. ඇමුණ මේ සඳහන් කරලා තිනවා. එමෙන්ම මේ සම්බන්ධයෙන් පරීක්ෂා කර බැලීම සඳහා කමිටුවක් පත්කර ඇති අතර එම කමිටුවේ නිර්දේශය ලද පසු විශේෂගත ඉඩම පුරවන ලද පස් ඉවත් කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට කටයුතු කරනු ලැබේ. ඒ වගේම ආ කොටසෙන් එතුමා අහලා තියෙනවා නොයසේ නම් ඒ මන්ද කියලා අහලා තියෙනවා. පිළිතුර පූර්වගාමි ගෝජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයෙකු විසින් විශේෂගත ඉඩම සඳහා බලපත්‍රයක් නිකුත් කොට ඇති බැවින් 2011/46 දරන ගෝජන සංවර්ධන පනතින් සංශෝධිත 2010/46 දරන ගෝජන සංවර්ධන පනතේ ප්‍රකාරව නීත්‍යානුකූලව කටයුතු කිරීමට ගැටලුවක් පවතී. නමුත් මහජන විරෝධතා හේතුවෙන් විශේෂගත ඉඩමෙහි සංවර්ධන කටයුතු අත්හිටුවා ඇති අතර ගැටලු සම්බන්ධයෙන් ගෝජන සංවර්ධන සහකාර කොමසාරිස් රත්නපුර වෙතින් වාර්තාවක් ඇඳවා ඇත. එමෙන්ම මෙම ගැටලුව සම්බන්ධයෙන් පරීක්ෂා කර බැලීම සඳහා ගෝජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් කමිටුවක් පත්කර නිර්දේශ ලබා ගැනීමටද කටයුතු යොදා ඇත.
ඔබතුමා අතුරු ප්‍රශ්නේ හේෂා විතානගේ මන්ත්‍රී
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්න විදිහට අහන්නේ මේ ගැටලුව සම්බන්ධව ඇඹිලිපිටියේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී අපි කතා කරලා විමර්ශනයක් කර තමයි මේක නතර කරේ. දැන් මාස 6කට කාලයක් ගිහිලා දෙනවා ගරු ඇමතුමනි, තවම පරීක්ෂණ අවධියේ තියෙන්නේ. මම හොයලා බැලුවට පස්සේ ඔබතුමාගේ මේ ගෝජන සම්බන්ධ කොමසාරිස් ජෙනරාල් තුමාගේ මෙමසීමක් කරාම එතුමා කිව්වා මේ වෙනකොට ඒක සම්පූර්ණම නීති විරෝධී මීට ඉස්සෙල්ලා හිටපු DG දීපු බලපත්‍රය කියලා. ඒ වගේ බලපත්‍ර විශාල ප්‍රමාණයක් එතුමා හිටපු DG විසින් නිකුත් කරලා එතුමාට චෝදනාවක් අනුව එතුමා මේ වෙනකොට චෝදනාවට ලක් වෙලා ඉන්නවා, ඒකට ක්‍රියාමාර්ග ගන්නවා කියලා කිව්වා. එතකොට ගරු නියෝජ්‍ය කතානායකතුමනි, හිටපු නිලධාරියාගේ වැරද්ද මත රට පුරා මේ ක්‍රියාත්මක වෙච්ච මේ ක්‍රියාදාමයන් වලින් එකක් ගැන තමයි මම මේ සඳහන් කරලා තියෙන්නේ. මම ගරු ඇමතුමාගෙන් දැනගන්න කැමතියි මේක ආපස්සට හරවන්න ඕන කාරණාව. හිටපු DG ඒ වගේ වැරදි ක්‍රියාමාර්ගයක පටියුදු කරලා තියෙනවා කියලා වර්තමානයේ DG අපිට කියනවනේ. ඒ වෙච්ච හානි වළක්ව ගන්න අමාත්‍යාංශ විදිහට ගන්න ක්‍රියාමාර්ග මොකද්ද කියලා පළවෙනි දැනගන්න කැමතියි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වැරදි කරලා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් නීතියානුකූලව කටයුතු කරලා තියෙනවා දැනටමත් එතුමාගේ වැඩ තහනමකට ලක් කරලා තියෙනවා ඒ වගේම එතුමා වෙනුවෙන් අධිකරණයේ ක්‍රියාමාර්ගයක් දැනට ක්‍රියාත්මක වෙනවා මේ සම්බන්ධයෙන් යම් කිසි වැරද්දක් සිද්ධ වෙලා තියෙනවා නම් ඒක සාධාරණීකරණය කරන්න රත්නපුර ගෞජන සේවා කොමසාරිස්වරයාත් ඒ වගේම කමිටුවකුත් පත් කරලා තිනවා ඒ කමිටුවෙන් දෙන තීන්දුව අනුව අපි කටයුතු කරන්න සූදානම්
බුදුමයි අතුරු ප්‍රශ්නේද
අතුරු ප්‍රශ්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ කියන ඉඩමේ මේ වෙනකොට රෑට ආපහු හිමින් සැරේ හොරපාරේ මේ වැඩේ වෙනවා අපි ඉන්න ප්‍රදේශේ ඉඳ ගරු ඇමතුමනි දැන් මේකේ වර්තමාන අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියන මේ දැනට අනවසරයෙන් පුරවන ලද පස් ඉවත් කරන නියෝගයක් නිකුත් කරන්න තියෙනවා ඇමතුමාගේ උපදෙස් මත කියලා මම ඉල්ලීමක් කරනවා ඒ ඉවත් කිරීම ප්‍රමාණවත් වෙන්නේ නැහැ ගොවි ජනසේවා පනත අනුව ඉදිරියේදී ක්‍රියාත්මක කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න අමාත්‍යංශයෙන් කඩිනම් පියවර ගන්න අවශ්‍ය වෙනවා මොකද මේ දෙන්නේ නරක පූර්වාදර්ශයක් නිසා මම හිතනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ වගේ තව ගොඩක් සිදුවීම් ඇති මම ඉල්ලීමක් කරනවා ගරු ඇමතුමාගේ මේ ගැන හොයලා බලන්න එතකොට මම ගරු ඇමතුමාගේ අවධානය යොමු කරනවා මේ වෙනුවෙන් අපිට කොච්චර කාලයක් ඇයිද මේ වෙනකොට තීන්දුව ඇවිල්ලා තියෙන්නේ මේ ක්‍රියාත්මක වෙන්නේ
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ සම්බන්ධයෙන් අපි වහාම ක්‍රියාත්මක වෙලා එතුමා කියන විදිහට අනවසරයෙන් නැවත ඇතුල් වෙලා මේ කටයුත්ත කරනවා නම් ඒ අය වෙනුවෙන් නීතියානුකූලව ගත යුතු ක්‍රියාමාර්ගය ගණ්ඩත් හැකි ඉක්මනින් ඒ පරීක්ෂණ කටයුතු අවසන් කරන්නත් කටයුතු කරනවා
බොහොම ස්තුතියි දෙවෙනි මටය ප්‍රශ්නාංක දෙක ගරු දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා වෙනුවෙන් ඒ ප්‍රශ්නය අහනවද කවුරු හරි ගරු මන්ත්‍රීවරයෙක්
අනා ගරුකුත් නියෝජිතා
නිවාස ඉදිකරේ මම අමාත්‍යංශ ඇමතුමාගේ
මම ගරු කතානායකතුමා නියෝජ්‍ය කතානායකතුමාගෙන් සති දෙකක් කල් ඉල්ලනවා.
කොහොම සෝදි. ප්‍රශාංක 6 ගරු පද්ම උදේශාන්ත ගරු මන්ත්‍රීමාගේ ප්‍රශ්නය ගරු මන්ත්‍රීවරයෙක් අහනවද? ගරු නිවාස ඉදිකිරීම අමාත්‍යතුමා සභාගත කරන්න පුළුවන්. ගෙවිනි මට සභාගත කරනවා ගරු ඇමතුමා.
සභාගත නැහැ. සභාගත කරන්න පිළිතුර තියෙන්න ඕනේ. පොඩකින්.
හරි.
මෙම පිළිතුර වැඩි වෙලාවක් යනවා මේ දත්ත ටික ඒකරාශී කරගන්න. ඒ නිසා මාසයක් කල්ලේ.
හොඳයි බොහොම ස්තුතියි. ප්‍රශ්නාංක 8 ගරු මොහමද් නසීර් මන්ත්‍රීතුමා. ඒ ප්‍රශ්නය ගරු මන්ත්‍රීවරයෙක් කවුරු හරි අහනවද? එතුමා වෙනුවෙන්. ගරු අග්‍රමාත්‍යතුමා වෙනුවෙන් ඒ ප්‍රශ්නයට පිළිතුරු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සම්බන්ධ ප්‍රශ්න සභාගත කරන්න පිළිතුරු සභාගත කරන්න ඔබතුමා ප්‍රශ්නාංක 11 ගරු සුසන්ත පුංචිනේ මන්ත්‍රීමාගේ ප්‍රශ්නය ගරු මාගේ ප්‍රශ්නය අහනවාද
පිළිතුරු සභාගත කරනවා
රයිට් බොහොම ස්තුතියි